ඊළඟට ගරු දිලුම් මමුණුගම මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමියනි, අපි චමින්ද විදේශිරි මන්තුමාගෙන් පසුව විශේෂයෙන් අද දින අපි සාකච්ඡා කරන මේ වෑශීර්ෂයේ ගැන කතා කරන්න ප්‍රථමේ මම හිතනවා අපි සිළුනා මේ වෑශීර්ෂ පිළිබඳ කතා කෙරුවත් මේ වෑශීර්ෂ සඳහා රජය මුදල් හොයාගන්නේ කොහෙන්ද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ නැහැ. අද කොමිෂන් සභා රාශියක් සහ ජනාධිපතිතුමාගේ වෑශීර්ෂය සහ එතුමා යටතේ තියෙන කටයුතු පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ විතරක් නෙමෙයි මේ සියලුම වෑශීර්ෂයන් සඳහා අද රජය මුදල් ලබාගන්නේ කොහෙන්ද කියන කාරණය ගැන අපි කල්පනා කරලා බැලුවොත් ඉතිහාසයේ මේ රටට නොයෙකුත් රාජ්‍ය ආදායම් තිබුණා. විශේෂයෙන් කර්මාන්ත හරහා වානේ සංස්ථාව, ටයර් සංස්ථාව වගේ දේවල්, සීනි සමාගම, ඉස්කාගාර සංස්ථාව, මේ වගේ රාජ්‍ය ව්‍යාපාර හරහා ලබාගත්ත මුදලුත් මේ වෑශීර්ෂවලට යොමු කරුණා ඉතිහාසය. හැබැයි අද දිනේ අපි සියලු දෙනා මේ පිළිබඳව කතා කෙරුවත් අද සම්පූර්ණයෙන් ජනාධිපතිතුමාගේ වේවා, කමිෂන් වල වේවා, බහුතරයක් සියලුම වෑශීර්ෂවලට මුදල් වෙන් කෙරෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවගෙන් අය කරගන්න බදු මුදල් වලින්. වෙනත් විදියකින් කියනවා නම් අපිට ඡන්දය දෙන ජනතාවගෙන්, අපි දෙගොල්ලටම ඡන්දය දෙන ජනතාවගෙන් අය කරගන්න බදු මුදල් වලින් තමයි මේ සියලුම වෑශීර්ෂයන් සඳහා මුදල් වෙන් කෙරෙන්නේ. අද මේ වෑශීර්ෂයන් වලට සාකච්ඡා වෙන මේ කොමිෂන් සභා සහ අනෙකුත් ඒ වගේ බලපුවාම ඒ අපිට ඡන්දය දෙන නැත්තම් ඒ දුප්පත් ජනතාවට මේ ආයතන වලට මුදල් වෙන් කිරීමෙන් යම් ප්‍රතිලාභයක් ලැබෙනවද කියන කාරණය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට කලින් කතා කරපු චමින්ද මන්තුමත් කිව්වේ අල්ලස් කොමිසමට එතුමත් පැමිණිලි කෙරුවා, ඒ පිළිබඳ විභාග කරන්නේ නැහැයි කිය. ඉතින් අපිත් පැමිණිලි කරපු ඒවා තියෙනවා රාශියක්, ඒවා විභාග කරන්නේත් නැහැ. එහෙනම් මේ වෑශීර්ෂ හරහා ජනතාවගෙන් බදු අරන් මුදල් වෙන් කරලා මේවා යොදවලා ගෙවීම් කරලා ඔබතුමාලා කියන ඒවා කරන්නේත් නැත්නම්, විභාග කරන්නේත් නැත්නම්, අපි පැමිණිලි විභාග කරන්නේත් නැත්නම් මේක ප්‍රතිඵලයක් තියෙනවද කියන කාරණය පිළිබඳව අපි කල්පනා කරලා බලන්නට අවශ්‍යයි. අපි දැක්ක ඊයේ දිනේ වෙනකොටත් අපි 225ට මම කියාගන්නේ ඔබතුමාලට විතරක් නෙමෙයි, අපි 225 දෙනාටම ඩියුටි ෆ්‍රී වාහන හම්බ වෙන 225 දෙනා. හැබැයි ඔබතුමාලගේ අයවැයෙන් බලපුවාම අපි 225 දෙනා එකතු වෙලා හීනකින්වත් වාහනයක් මිනිහෙකුට ගන්න බැරි වෙන්න අපි බදු ගැහුවා ඊයේ පෙරේදා නෙමෙයි. ඔබතුමාලා ඉදිරිපත් කරපු අයවැය පහක්, ඒ පහෙන්ම වැඩි කෙරුවා මිසක් අඩු කෙරුවේ නැහැ. ඔබතුමාලගේ පොරොන්දුවක් අඩු කරන එක, මැතිවරණ පොරොන්දුවක් ඔබතුමාලගේ නෙමෙයි, දැන් ඔය ඔබතුමාලා බණින ජනාධිපතිතුමාවම දිනවන්න දීපු පොරොන්දුවක්. හැබැයි ඒ පොරොන්දුවත් පැත්තක තියලා මේ ඩියුටි ෆ්‍රී වාහන හම්බෙන අපි 225ක් බජට් පහකින් වාහන වලට බදු ගහලා ඊයේ අයවැය සාකච්ඡාව ඉවර වෙලා ගෙදර යන්න හම්බුනේ නැහැ. ඡන්ද විමසීම ඉවරලා ඉන්ධන මිල වැඩි කරලා SMS එකක් ආවා. මෙතන ඉන්න 225 දෙනාගෙම ඉන්ධන මිල අපි දන්නවා ඉන්ධන දීමනාව ලීටර් රෝලින් තමයි හැදෙන්නේ. ඒ නිසා මිල වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒකට හරියන්න මිල වැඩි වෙන්න දීමනාව වැඩි වෙයි. හැබැයි සාමාන්‍ය ජනතාවගේ, අපිට ඡන්ද දෙන ජනතාවගේ ඒ අය ගැන අපි තැකීමක් නැහැ. අපි මෙතන සාකච්ඡා කරනවා වෑශීර්ෂ ගැන සම්බන්ධව අයවැය සම්මත වෙනවා ඡන්ද දෙන්න. කොටසක් පැනලා ගියා, කොටසක් ඉතුරු වුණා. ඉතුරු වෙච්ච අයට අපි ස්තුතිවන්ත වෙනවා. පැනලා ගියා අද වැඩේ බලාගයි. අපිට ඒ ගැන ලොකු සැලකීමක් නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් කටයුතු කරනකොට අර දිනේශ් ගුණවර්ධන මැතිතුමා කිව්ව වගේ මේ පාර්ලිමේන්තු සහ අපි ගැන විශ්වාසයක් ජනතාවගේ තියෙයිද කියන කාරණය අපි කල්පනා කරලා බලන්න ඕනේ. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් මැතිවරණ කොමිසම 19 වෙනි සංශෝධනයේ ගියනකොට ජනාධිපතිතුමාත් කිව්වා, ඔබතුමාලත් කිව්වා, සියලු දෙනාම කිව්වා, අපි සහයෝගය දුන්නා, අපි දන්නේ නැහැ වැරදුන තැන මොකද්ද කියලා. මේවා ඉතාම ස්වාධීන, ඉතාම හොඳ වෙලාවට මැතිවරණ. දැන් යුද්ධ කාලේ අපේ සේනාධිරාජා මන්තුමත් දීර්ඝ කතාවක් කෙරුවා. උතුරේ යුද්ධය තියෙන කාලේ මේ රටේ මැතිවරණ තිබුණා. මැතිවරණ ඉවර වෙච්ච ගමන් උතුරේ මැතිවරණයක් තිබුණා, කොමිසමක් තිබුණේ නැහැ, කොමිසම් සභාවක් තිබුණේ නැහැ. ඒකෙන් තමයි සේනාධිරාජා මන්තුමා වගේ TNA මන්ත්‍රීවරු ආවේ පාර්ලිමේන්තුවට අද කතා කරන්න. හරි. හැබැයි අද යුද්ධයක් නැහැ, එහෙම තත්ත්වයක් නැතනේ. ස්වාධීන කොමිසමක් තියෙනවා, සභාපතිවරයෙක් ඉන්නවා, එතුමා ලස්සන කතා කියනවා, බොහොම කතා කියන දක්ෂයි. නමුත් අද වෙනකන් පළාත් සභා මැතිවරණ පවත්වන්න මැතිවරණ කොමිසමට බැරි නැහැ. ඉතින් චමින්ද මන්තුමාම කියනවා නම් අල්ලස් කොමිසම පැමිණිලි විභාග කරන්නේ නැහැ. මැතිවරණ කොමිසමම කියනවා නම් අපි සියලු දෙනාම එකඟ වෙනවා නම් මැතිවරණ කොමිසම මැතිවරණ පවත්වන්නේ නැහැ කියලා. එතනින් එහාට ගියාම පොලිසියත් අද දිනේ විෂයට අදාළ වෙනවා. පොලිස් කොමිසම ගැන ඇතුළත් වුණ 19 වෙනි සංශෝධනේ පොලිස් කොමිසමට අයිති සියලු දේ කොමිසම හරහා පමණක් ක්‍රියාත්මක වෙන විදියයි සඳහන් වුණේ. හැබැයි දැන් අපිට පේනවා එහෙම වෙන්නේ නැහැ. අද ස්ථානාධිපතිවරු පත් කෙරෙන්නේ අපි දන්න විදියට කොමිසමේ නිර්දේශ පිට නෙමෙයි. අපිට ආරංචියක් තියෙනවා සමහර ස්ථානාධිපතිවරු නොයෙකුත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ලියුම් ගන්න බලාගෙන ඉන්නවා. මොකද එයාගේ ලියුම හම්බුනොත් තමයි ස්ථානාධිපතිවරයා හැටියට ඒ පළාතක අද ස්ථානාධිපතිවරයා හැටියට පත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙතන මගේ අතේ තියෙනවා මම මේක සභාගත කරනවා. අපරාධ කොට්ටාසේ කොළඹ අපරාධ කොට්ටාසේ CCD ගේ ස්ථානාධිපතිතුමා කොමිසමේ තීන්දුවක් නැතුව එතුමා ස්ථාන මාරු කරා. එතුමාගේම පැමිණිල්ල තියෙනවා මේ කොමිසමට ඉදිරිපත් කරපු අත්අඩංගුවට ගත්ත සැකකරුවෙකුට නීතියානුකූල නොවන දෙයක් කිරීමට උසස් නිලධාරීන් දෙදෙනෙක් ලබා දීපු උපදෙස් ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි එතුමා ස්ථාන මාරු කරලා තියෙන්නේ. මේක ඇත්තද කියලා හොයලා බලන්න මේ එතුමාගේ පැමිණිල්ල. සැකකරුවෙකුට කරන්න පුළුවන් නීතියානුකූල නොවන දේ මොකක්ද? සැකකරුවෙකුට කරන්න පුළුවන් නීතියානුකූල දේ මොකක්ද? නීතියානුකූල නොවන දේ නම් මම හිතන්නේ එක්කෝ ඝාතනය කරන්න ඕනේ නැත්නම් වෙන දෙයක් කරන්න ඕනේ. නිසා මේ ලයිසන් පිට මිනිමැරුවේ නැත්නම් එයාගේ උපදෙස් පිළිපැද්දේ නැත්නම් මේ ලයිසන් පිට මිනිමැරුවේ නැත්නම් උත් අද පොලිස් නිලධාරීන් ට්‍රාන්ස්ෆර් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙම කරනවා නම් වර්තමාන කාලේ දුප්පත් ජනතාවගේ මුදලින් නම් මේ කොමිසම් නඩත්තු වෙන්නේ. මේ වහරහා මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ අපි කල්පනා කරන්න අවශ්‍යයි. අද මේ බදු අය කරන්නේ දුප්පත් ජනතාවගේ ඩියුටි ෆ්‍රී වාහන 225ක යන අපි ඒ අයගේ වාහනයක් ගන්න බැරි වෙන්න සමතාව වෙන්න බදු ගහලා දෙනවා. එතනින් නවතින්නේ නැහැ සභාපතිතුමියනි. කාබන් බද්ද කියලා බද්දක් ගන්නවා. කාබන් බද්ද අලුත් වාහන වලට අඩුයි. කාබන් පිටවීම අලුත් වාහන වල අඩු ඇති, පරණ වාහන වල වැඩි ඇති, ඒක වෙනම කතාවක්. හැබැයි අලුත් වාහන තියෙන කාගාවද? ලක්ෂ 300 400 500 වාහන තියන්නේ අපි 225 ගාවයි ලංකාවේ ඉන්න ධනවත් අය ගාව. ඒ අයගේ වාහන වලට බද්ද අඩුයි. කොහේ හරි තියෙන පරණ කාර් එකක් අරගෙන ගමේ තියාගෙන වෙසක් පොහෙට විතරක් වෙසක් බලන්න යන බණ්ඩයියගේ කාර්ය අවුරුද්ද පරණ නිසා සමහරක් විට අලුත්ම වාහනයට වැඩිය බද්දක් වදිනවා ඒ ගමේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුයාගේ ඒ බද්ද. ට්‍රැක්ටරේට මේක වදිනවා. ත්‍රී රෝද රථයට වදිනවා. පරණ වෙන්න වදිනවා. දුප්පත් මිනිහා තමයි පරණ වාහනයක් ගන්න. සල්ලි තියෙන මිනිහා තමයි අලුත් වාහනයක් ගන්න. හැබැයි බද්ද එන්න එන්න වැඩි වෙන්නේ පරණ වෙන්න. ගමේ නතර කරලා තියෙන කාර් එකට බද්ද වැඩි. දවස ගානේ නුවර නගරේ කොළඹ නගරේ නුවර නගරේ වටේ සිය සැරයක් දුවන බෙන්ස් කාර් එකකට වදින බද්ද අඩුයි. මෙහෙම ඒව තමයි අපි අද මේ කරා ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා මේ විදියට නොයෙකුත් දේවල් ක්‍රියාත්මක කරනවා. අපි දැක්කා මත්ද්‍රව්‍ය පිළිබඳව සඳහන් කෙරුවා. හොඳ දේ අපි කියන්නත් ඕනේ. මේ වෙනකොට මත්ද්‍රව්‍ය විනාශ කිරීම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරණ කාර්යෝ නැති කිරීම හොඳ පිළිවෙතකට පොලිසිය අවතීර්ණය වෙලා තියෙනවා. හැබැයි අපි කියන්න කැමතියි 2015 වෙනකොටත් මත්ද්‍රව්‍ය මේ රටේ පාලනය කරලා තිබුණා. මේ තත්ත්වයට පත් වෙලා තිබුණේ නැහැ. පාතාලය පාලනය කරලා තිබුණා. ඒසාව කියන යහපාලන රජය යටතේම තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වුණේ. ඒ රජය යටතේම තමයි පාතාලය ව්‍යාප්ත වුණේ. ඉතින් ඒ රජය යටතේම ව්‍යාප්ත වෙච්ච පාතාලය සහ අද මත්ද්‍රව්‍ය තමයි අද මැඩලන්න අද වෙහෙසෙන්න සිද්ධ වෙලා තියෙන කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍ය නිසා මේක විශේෂිත කාරණයක් හැටියට සලකන්න අමාරුයි. මත්ද්‍රව්‍ය මැඩලීම් සහ පාතාලය මැඩලීම කල යුතුය. වර්ධනය වීමට ඉඩ දීම ඔබතුමාලගේ වැරද්දක්. ඒ වැරද්ද දැන් නිවැරදි කරලා ආපහු ඒකත් විශාල දෙයක් හැටියට ප්‍රකාශ කරනවා නම් ඒකත් ඒ තරම් හොඳ කාරණයක් නෙමෙයි කියන කාරණේ මම මතක් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඊට වැඩිය දීර්ඝව මම අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් 19 වෙනි සංශෝධනය වේවා, 20 වෙනි සංශෝධනය වේවා, මොන සංශෝධනය වේවා, මොන කොමිෂන් සභාව වේවා, පාර්ලිමේන්තුවේ ඉන්න 225ම අපි වේවා, අපි ගෙන්නන වාහන වේවා, අපිට ගෙවන පඩි වේවා, මේ නිලධාරීන්ට දෙන වාහන වේවා, එයාට දෙන වැටුප් වේවා, මේ සියල් අද කිසිම රාජ්‍ය කර්මාන්තයක් නැති රජයක් ඇටිය අපි හැම රුපියලම ගන්නේ මේ රටේ අපිව මෙතෙන්ට පත් කරන මිනිසුන්ගේ කියන කාරණේ අපි මතක තියාගන්න. ඒසා ඒ මිනිසුන්ගෙන් නම් අපි මේ මුදල් ගන්නෙ. ඒ මිනිසුන්ට කිසිම සෙතක් මේකෙන් නැත්තම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කරන මුදලෙන් සෙතක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. අධ්‍යාපන අමාත්‍යාංශයේ එහෙම තියෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ එහෙම තියෙනවා. නමුත් මේ වේ කොමිෂන් සභාවලින් මැතිවරණ දියන්න බැරිම අල්ලස් පිළිබඳ අපි මන්ත්‍රීවරු 20-30 දෙනෙක් පැමිණිලි කරලා තිනවා ඒවා චමින්ද මන්තුමත් පැමිණිලි කරා ඒවා පිළිබඳ පරීක්ෂණ නැත්තා පොලිස් කොමිෂමේ ස්ථාන මාරුසා සියලු දේ වෙන්නේ පොලිස් කොමිෂමේ අනුදැනුමක් නැත්තා ස්ථානාධිපතිවරුපත් වෙන්නේ වෙන විදිවලට නම් මේ වගේ ආයතන සඳහා මේ වැය ශීර්ෂ වලට මුදල් වෙන් කරලා ජනතාවගේ බදු මුදල් වැඩි කරලා එයා තලනවට වැඩිය හොඳයි මේ සියලු දේ එක්ක ආපහු තිබුණ තැනටම ගෙනියලා දැන් පත් කරන පත් කිරීම කරන්නේ විවස්ථා සභාව කිව්වත් මොන සභාව කිව්වත් කතානායකතුමයි විවස්ථා සභාවේ සියලු දෙනාම එකතු වෙලා සාකච්ඡා කරලා අගමැතිතුමාට ඕන කෙනා පත් කරන ඕක නෙවෙන්නේ මම අහන්න කැමති සභාපතිතුමියනි ස්වාධීන මිනිස්සු ඉන්නේ කොහෙද ලංකාවේ ඉන්නවද ස්වාධීන මිනිස්සු එහෙම මිනිස්සු කොහෙවත් නැහැ ඕවට පත් කරන හැම කෙනාම කාගේ හරි මිනිහෙක් එක්කෝ අගමැතිතුමාගේ මිනිහෙක් එක්කෝ ධනාධිපතිතුමා
විනාඩියක් කාලයක් ගරු මන්ත්‍රීතුමා
මිනිහෙක් ස්වාධීන මිනිස්සු නැහැ ඒ නිසා ජනතාවගෙන් බදු අර ජනතාවටම බොරු ස්වාධීනකමක් පෙන්නලා ජනතාව පිටම ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපන වැඩේ නතර කර අඩුම තරමේ මේවා ඇත්ත වශයෙන් ස්වාධීන බව ඔප්පු කිරීම සඳහා ඒ මැතිවරණ සහ ඒ ක්‍රියාවලිය සඳහා යොදවන්න කියන ඉල්ලීම කරමින් කතා අවසන් කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා
ගරු මුලාසනාරෝඩ මන්ත්‍රීතුමිය නේ අද අයවැය විවාදේ පළවෙනි කාරක සභා අවස්ථාව මෙතෙන්දි විශේෂයෙන්ම අද කතා කරන්නේ ජනාධිපතිතුමන්ගේ අගමැතිතුමන්ගේ වැය ශීර්ෂයත් එක්ක ගත්තම ඒවට පොලිස් කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභාව යනාදී විෂයන් රාශියක් ගැන විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන අද විශේෂයෙන්ම විශාල විරෝධයක් තියෙනවා ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේ අනුමත කිරීම ගැන මමත් ඒ විරෝධයේ ඉන්නවා ඒකට හේතුව තමයි මේක වැඩියෙන්ම දැනෙන මිනිහා පොළොන්නරුවේ මම මට තමයි වැඩියෙන් දැනෙන්නේ මම තමයි ජනාධිපතිතුමාගේ වැඩියෙන්ම මේ මන්ත්‍රීවරු ඉන්නවා නම් වැඩියෙන්ම හිරිහෙරේටපත් වෙච්ච මිනිහත් මම ඒ අර 2014 ඉස්සෙල්ලා ඒ කරලා ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩියෙන් මහන්සි වෙච්ච මිනිහත් මම මේ මැතිවරණේ අපේ සමහර අය අනිත් පැත්තට ගියා හිටියේ නැ ජනාධිපතිවරණේදී වැඩියෙන්ම මහන්සි වෙච්ච පුජ්‍යලයා ගත්තොත් ඒත් මම මම ඒ වෙලාවේ පක්ෂේ ගත්තේ තීන්දුවට නායකත්වයට ගරු කරලා අපේ සමහර මිනිස්සු ජනාධිපතිතුමා දිහා බැලුවේ සතෙක් වගේ ජනාධිපතිතුමා ඒ විදිහට තමයි හැසුරුනේ දේශපාලනය කරද්දී එහෙම කරනකොට මිනිස්සුන්ට ගිහිල්ලා කියද්දි මිනිස්සු ජනාධිපතිතුමා පොළොන්නරුවේ හැසිරිච්ච හැටි දැක්කා. ජනාධිපතිතුමාගේ සහෝදරයෝ අපේ මිනිස්සුගේ කන් අඩි පැලුවා. හිරේ අර කරා 2000 මැතිවරණේදී මම පාර්ලිමේන්තුවට මුල්ම ඉල්ලපු මැතිවරණේ මගේ බාල සහෝදරයා පෝස්ටර් අලවමින් යනකොට උණු පෝස්ටර් පාප බාල්දි මගේ සහෝදරයාගේ ඔළුවේ හැලුවා ජනාධිපතිතුමාගේ ඔය අර්ලිය මෝල හිමි සහෝදරයා. එවැනි තත්ත්වයන් තියෙද්දි තමයි අපි මේ මැතිවරණේදී අපේ පක්ෂේ තීන්දුවක් ගත්ත අපේ නායකතුමා ඒ තීන්දුවක් අරන් අපි එතුමා ජනාධිපති කරේ. එවැනි තත්ත්වයන් තියෙද්දි පක්ෂේ නායකත්වයට ගරු කරලා අපි ජනතාව ළඟට යනකොට ඒ මෛත්‍රීපාල සිරිසෙන්ට දෙන්න කියලා. එහෙම කියද්දි අපි කිව්වා අපි පක්ෂේ ගත්තේ තීන්දුව කියලා තමයි එතුමා ජනාධිපති කරේ. මුලසනාරුවට මන්ත්‍රීතුමනි මගේ කතාවට මට ඉඩ දෙන්න මට පොඩි කෙටි කාලයයි තියෙන්නේ. එහෙම තියෙද්දි අපි අද එතුමා වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව විශාල මුදලක් වෙන් කරනවා. අද අපි කියන්න ඕන මේ 60 අපි එතුමාට
62 ලක්ෂයක් ඡන්දෙ දුන්නා
මේ 62 ලක්ෂයක් ඡන්දෙ දුන්නා මේ 62 ලක්ෂේ ඡන්දෙ දීපු 62 ලක්ෂේ අපි කියමු රනිල් වික්‍රමසිංහත් එපා මේ 225 එපා කියලා හැබැයි එතුමාගේ යුක්තකමක් තියෙනවා එතුමා ඡන්දෙ දීපු 62 ලක්ෂේ වෙන
මන්ත්‍රීතුමා ඔබතුමාට විරුද්ධව දාපු අම්මේ නඩුව ඔබතුමා කතා කරලා ජනාධිපතිතුමා හම්බ වෙලා ඔබතුමා ඉල්ලාස් කරන්න කියලා ඉල්ලීමක් කරා ඔබ ඔබතුමා ඉල්ලීමක් කරා ඔබතුමා
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න
දෙන්නේ ඔබතුමා දන්නේ නැද්ද එයාම තමයි මාව මාසයක් ඇතුලේ තිබ්බේ ඉතින් එයාම මාව නිදහස් කරන්න ඕන හරිද හරි ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි එතුමා කතා කළා මම මගේ නඩුව පැවරුවේ එතුමා තමයි සරත් පොන්සේකා මැතිතුමාගේ ජනාධිපතිවරණ වෙලාවේ අපි පක්ෂයේ කණ්ඩායම එනකොට එතුමා නිකන් එදා හැසුරුනේ වගේ ඇවිල්ලා 100ක් අතර එක්ක ඇවිල්ලා අපි යන මග හරස් කරලා අපිට ගහලා ලොකු අරියාදුවක් කරාට පස්සේ තමයි අපේ පිරිස එතෙන්දි ගැටුමක් ඇති උනේ ඒ ගැටුමෙන් මාව තිබ්බා මාස 6ක් ඇතුලේ ඒ නඩුවත තමයි එතුමා අයින් කරේ ඒ නඩුව අයින් කරේ නැත්තම් එතුමා වෙනවා මොකද එතුමා ජනාධිපති හැටියට අපි පත් කරා එතුමාම තමයි මාව ඇතුළට දැම්මේ මං විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ හිටපු අර සුභසිංහ මන්ත්‍රීතුමා ඇතුළු 29 දෙනෙක් අපි මාස 6ක් බන්ධනාගාරේ හිටියා අපි ඒ සියලු දේවල් අමතක කරලා එතුමා ජනාධිපති කරා එහෙම කරලා එතුමාගෙන් අපි බලාපොරොත්තු වුණා සාධාරණේ ම පොළොන්නරුව අද මං කියන්නම් මහවැලියේ මේ වෙනකොට රුපියල් කෝටි 26000 අපේ අගමැතිතුමාගේ නායකත්වයේ අපි සියලු දෙනා එක්කවලා මොරගහකන්ද හදලා මොරගහකන්දේ අද පොළොන්නර දිස්ත්‍රික්කේ මහවැලි මැදිරිගිරියේ කලාපයක් හදනවා මේ ළඟදී දුන්න ඉඩම් 400 දෙනකොට පුජ්‍යලයෝ මේ 400 පුජ්‍යලයෝ ඇතුලේ එතුමාට ඡන්ද දීපු එක මිනිහෙක් නැහැ එතුමාට ඡන්ද දීපු එක මිනිහෙක් නැහැ ගොඩ අක්කර භාගයයි මඩ ගොඩ අක්කර භාගයයි මඩ අක්කර එකමාරයි දෙනවා දැන් මේ වෙනකොට 443කට ඉඩම් දීලා තිනවා අලුත් ව්‍යාපාරේ එක එතුමාට ඡන්ද දීපු එක මිනිහෙක් ඉඩම් වල නැහැ ඉතින් ඒක නිසා අපිට වේදනාවක් තියෙනවා එතුමාට විරුද්ධ වීමට එතුමා කේ කරන වැඩවලට ඒකයි අපි කියන්නේ ඒකයි අපේ වේදනාව ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කතා කරන්න ඕන අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා මේ මැතිවරණ එක්සත් ජාතික පක්ෂේ කල් දානවා කියලා එක්සත් ජාතික පක්ෂේ නෙමෙයි මැතිවරණේ ජනාධිපතිතුමා තමයි මේ මැතිවරණ කල් දාන්න මුල්ුණේ අපිට ඕන උනේ නැහැ ජනාධිපතිතුමා අපිත් එක්ක ඉඳිද්දි ජනාධිපතිතුමයි ඒ දෙපැත්තේ ශ්‍රී ලංකාව එකේ පොහොට්ටුවේ ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නේ බේරා ගන්නකම් එතුමා ඡන්දෙට යන්න කැමති වුණ නැහැ අපිට සිද්ධ වුණා ප්‍රාදේශීය සභාව මැතිවරණ කල් දාන්න ප්‍රාදේශීය සභාව කල් දැම්මා මැතිවරණෙට ගියා එතුමාගේ තිබෙ රණ්ඩු බේර ගන්නකම් අපි බිල්ලට තිබ්බා ඒ ප්‍රාදේශීය සභාව මැතිවරණේ නියමිත කාලේ තිබුණා නම් ජයග්‍රහණය කරන්න එක්සත් ජාතික පක්ෂේ ඊට පසුව ඊළඟට පළාත් සභා උතුරු මැද පළාත් සභාවේ නැගෙනහිර පළාත් සභාවේ ඒ වගේම සබරගම පළාත් සභාවේ කාලේ ඉවරලා එනකොට ජනාධිපතිතුමා ඒකෙදිත් ඒ මැතිවරණයට මුහුණ දෙන්න බය වෙලා එතෙන්දි මම හිතන්නේ එදා ඡන්ද විමසුමක් තිබුණා ඒ ඡන්ද විමසුම තියෙනකොට ජනාධිපතිතුමා හිටියේ ඇමරිකාවේ ගිහිල්ලා එතුමා මං හිතන්නේ අපේ අගමැතිතුමා කාර්යාලයට කොච්චර දුරකට හැමතුන් දුන්නද කොහොම හරි පාර්ලිමේන්තු පැයක් ඉදර නවත්තලා තමයි ජනාධිපතිතුමාගේ උමනාට තමයි මේ පළාත් සභාව මැතිවරණය කල් දැම්මේ එතුමාට වාසිය ගන්න. එහෙමනම් අපි කියනවා අපි පක්ෂයක් ඇටියට අපේ වාසිය එන වෙලාවට විතරයි අපි මැතිවරණ වලට කැමති වෙන්නේ. අපිට වාසියක් නැති කිසි වෙලාවක අපි මැතිවරණ වලට කැමති වෙන්නේ නැහැ. ඒක බහුරත් කමන්නේ අරුණක් කමන්නේ අපේ හිටපු ජනාධිපතිතුමා සාක්ෂි දරනවා ඇති තමුන්නාසෙත් මැතිවරණ තිබ්බ එහෙම. ඔබතුමත් එහෙමයි. ඔබතුමා පළාත් සභාව අවුරුදු 5ක් තියෙනකොට අවුරුදු 3මාරේ විසුරුවලා එක එක තිබ්බා. අපිත් එකට ගොදුරුණා. ඔබතුමත් එහෙමයි. ඔබතුමා අවුරුදු 3මාරේ එනකොට එක එක හිටපු ජනාධිපතිතුමාත් ඔය වැඩේ කරා. අපිත් පක්ෂයක් හැටියට අපිත් ඒ දේ කරනවා. ඒක නිසා අපිට චෝදනා කරන්න බෑ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි ඔබතුමා ඇඟිල්ල දික් කරාට මේක මූලාරම්භයේ අද තමුන්නාසලත් එක්ක එකට ඔතලේ ඉන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒකමද කරන්න එපා. ඒක නිසා මම මෙතන ඉන්නවා නම් අද අපේ මන්ත්‍රීතුමාලට වාහනයක් ගන්නවට යමක් දෙනකොට ජනාධිපතිතුමා විරුද්ධ වෙනවා. අද මම පොඩි කාරණයක් තියෙනවා මෙතන ජනාධිපති එකම් කාර්යාල නිලධාරි මහත්වරු ඇති. මම කියනවා එතුමාලට මෙන්න මේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙන්න මේ වාහනත් අවභාවිතය වෙනවා. ඔබතුමාලා පොලිස් පෙත්තුමත් ඇති. පහුගිය පෙබරවාරි මාසේ 22 වෙනිදා මේක හොඳට මතක ඉඳගන්න. වගකීමක් ඇතුව කියන්නේ පෙබරවාරි 22 වෙනිදා පොළොන්නරුවේ දියබදුම පොලිසියේදී මිනී මැරුමක් වුණා. දියබදුම පොලිසියේ මේ මිනී මැරුම වෙනකොට ඒ මියගිය පුජ්‍යලයා කාගෙත් එක්කද හිටියේ? ඒ මියගේ සිද්ධිය හොයලා බලන්න. ඒ පුජ්‍යලයා අරන්ගේ වාහනේ ජනාධිපති ලේකම් කාර්යාලේ වාහනයක්. ඒ වාහනේ නම්බරේ කියන්නම්. හැටපහඩෑස් බිින්දුවයි පහයි හැත්තනමේ. මෙතන ඉන්නවා මේ කුටියේ නිලධාරි. තමුන්නාන්සල හොල බලන්න. මේ වාහනේ කාගේ ළඟ තිබ්බේ? මේ වාහනේ කවුද අරන්ගියේ? මේ ආකාරයට අයුතු විදියට වාහන පාවිච්චි කරනවා. මේක හොල බලන්න. මම බගකීමෙන් කියනවා. පෙබරවාරි 22 වෙනිදා දියබදුම පොලිසියේදී මිනිමැරුම සිද්ධ වුණා. ඒ මියගේ පුජ්‍යලයා මෙන්න මේ වාහනේ පාවිච්චි කරලා 65.579 දරන වාහනේ. එතකොට මේ පුජ්‍යලයා හිටියේ කෙනා කාන්තාවක් හිටියා. කාන්තාව කවුද කියලා මං කියන්නේ හොඳ නැහැ. ඒ කාන්තාවගේ සහෝදරයා කවුද කියලා මං කියන්නේ. ඒ සහෝදරයා බැඳපු කෙනා කවුද කියලා මං කියන්නේත් නැහැ.
කායේ අවසානය.
ඒක නිසා විශේෂයෙන්ම මේ වගේ දේ අපි කියන්න ඕන ගරු මුලස්සනාරුවට මන්දිතුමනි. ඒක නිසා අද විශේෂයෙන්ම මම සනාන් කරන්න ඕන. අද විශාල මුදලක් පොළොන්නරුවට රුපියලක් කොට දෙන්න රුපියල් 1000ක් වේදම් කරනවා. මම පොළොන්නරුව කෙනෙක් හැටියට කැමති. හැබැයි මේ මුදල් යන්නේ සහෝදරයෝ කීප දෙනෙක් අතරට. මේ පොළොන්නරුවේ කරන සංවර්ධනේ කවුද නියමුව? නියමුව ජනාධිපතිතුමා නෙවෙයි. මේ සංවර්ධනේ නියමුව මේවා යන්නේ සහෝදරයෝ කීප දෙනෙක් අතරට. පොළොන්නරුවේ අතුරන ගල් කායෙන්ද ගන්නේ? පොළොන්නරුවේ ගොඩනැගිලිද ඉදි කරනකොට ඒ වගේ අමුද්‍රව්‍ය සපයන්නේ කවුද? වෙන අය නැද්ද? වැලි ගන්න කාගෙන්ද? කළු ගල් ගන්න කාගෙන්ද? සිමෙන්ති සප්ලයි කරන්න කාගෙන්ද? දිසාපතිවරු හතර දෙනෙක් මාරු වුණා. ජනාධිපතිතුමා කියපු තැනට ඒ සප්ලයි එක දුන්න ඇති දිසාපතිවරුන්ට පොළොන්නරුව ඉන්න බෑ. ඒ වගේ පාලනයක් තියෙන පොළොන්නරුවේ. ඒකයි අපි අද මේ වැසීසයට විරුද්ධ වෙන්න කටයුතු කරන්නේ. එහෙමනම් ඔබතුමිය අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්තයි.
හරි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීතුමා.
මේනි අතිගෞරව ජනාධිපතිතුමාගේ වැසීසය හා ඊට සම්බන්ධ ව්‍යවස්ථාපිත ආයතන 25ක් සම්බන්ධ විවාදිත සහභාගී වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව පරිමෙ මම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ අද කතා ටික අහගෙන ගියාම අපේ කතාවක් තියෙනවා, කලකට රහලු කලකට වහ වෙනවාලු කියන කතාව. මේක ඉතාම ජනප්‍රිය කතාවක්. තමුන්නාන්සලාගේ කතා ටික අපි අහුවාම 2015 මැති වෙන වෙලාවේ අතිගෞරව ජනාධිපතිතුමා සම්බන්ධව කරන ලද ප්‍රශස්ත ගායන මේ ආකාරයෙන්ම අපි ඇහුවා. ඒ වගේම අපි අදත් ඒකේ අනිත් පැත්තෙන් ගිහිල්ලා තමුන්නාන්සලාගේ ඒකට විරුද්ධව කතා කරන දේවලුත් අපි ආගෙන ඉන්නේ. ඒ වගේම අපිත් ලොකු කැපකිරීමක් කරලා තියෙන විපක්ෂයක් හැටියට හිටිය අය. මොනවද? ඔව්, ඒක තමයි. හරි, ඒක තමයි. අපි පිළිගන්නවා. ඒ පැත්ත අපි පිළිගන්නවා. ඉන්න පොඩ්ඩක්, අපි පිළිගන්නවා. හැබැයි එදා 2015 මැතිවරණ වෙලාවෙන් පස්සේ අපේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 47 දෙනෙක් ඔබතුමාට හිටියේ. අපේ හිටිය 161ක්. ඒ 161ක් අරන් ගිහිල්ලා ජනාධිපතිතුමා කතා කරලා කිව්වා ඔබතුමාට සහය දෙන්න කියලා. එදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් අගමැති වෙලා ඔබතුමාල ආණ්ඩුව හදනකොට අපි කවදාකවත් ඔබතුමාට බාධා කරේ නැහැ. අපි ඔබතුමාට ආයවැය දිනුලා දුන්නා. අපි ඔබතුමාට සියලුම 50 සම්මත කළා දුන්නා. 19 විවස්ථාව සම්මත කළා දුන්නා. අපි කිසි දෙයකට අපි බාධා කළේ නැහැ. ඒකම ජනාධිපතිතුමා ඊළඟ මැතිවරණයේ 2000 අගෝස්තු මැතිවරණයේ 2015 දී අපේ මැතිවරණ වේදිකාවට එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආව වෙලාවේ කිව්වේ එතුමාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ජනතාව තමුන්නාසල බලය දුන්නා. අපි එව්වත් ඉවසගෙන හිටියා. නමුත් ආපහු එතුමා අපේ පක්ෂ නායකයා හැටියට කටයුතු කරමින් එදා ඔබතුමාලාගේ ආණ්ඩුවක් අපිට හදලා අවුරුදු දෙකක් නෙමෙයි අවුරුදු තුනමාරක් ඒ ආණ්ඩුව අරන් ගියා. 2017 15 තිබ්බ කිවිසුම 2018 දක්වා එතුමා අරන් ගියා. අපි කවදාකවත් ඒවට බාධා කළේ නැහැ. ඒ නිසා මම හිතනවා අද තමුන්නාසලා මේ කතා කරන්නේ, අපි කතා කරන්නේ රටේ විධායකය, ඒ වගේම රටේ රජයේ ප්‍රධානියා, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාගේ වැසීසිත සම්බන්ධව. ඒ නිසා අපි හිතනවා අද එතුමාගේ ප්‍රශ්න ඇති. තමුන්නාසලට තිබ්බා වගේ අපිටත් තිබ්බා. ඒ නිසා මම හිතනවා අපිට මේ වැසීසියේදී එතුමා වෙනුවෙන් කතා කරන්න, එතුමා විසින් ඡන්දය දීමේ අදහසක් ඇතුව තමයි අද අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමුන්නාසල පෞද්ගලික අදහස් ඇති, සමුන්නාසල පෞද්ගලික වෛරක්කාරී චේතනාවන් ඇති. හැබැයි ඒ ජනාධිපතිතුමා සම්බන්ධව ඒ තියෙන වැසිරිසි පැරද්දීම තමුන්නාසල කටයුතු කරනවා නම් මම හිතනවා රජයක් හැටියට මෙතන අග්‍රාමාත්‍යවරයාගේ වැසිරිසි හා තවකුත් ආයතන 25ක වැසිරිසි තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒකටත් මේක බලපායි කියන එක මගේ විශ්වාසයයි. ඒ වගේම තමයි එතුමා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා අද සිදු කරයි යන කටයුතු අපි නිරීක්ෂණය කරොත් එතුමා අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩසටහන් 7ක් නිර්මාණය කරලා තියෙනවා. අද එතුමාගේ ඒ වැඩසටහන් තුලින් එතුමා ගමට ගිහිල්ලා ග්‍රාම ශක්ති වැඩසටහන, එහෙම නැත්නම් අද වෙනකොට ජල පෝෂක සංවර්ධනය කරන වැඩසටහන, වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහන, ඒ වගේම අනාගත දින දරුවෝ වැඩසටහන වගේ වැඩසටහන් එතුමා නිර්මාණය කිරීම තුළ තමයි අද මේ ගම්වල එතුමාගේ වෙනම ව්‍යාපෘතියක් යන්නේ. මම හිතන්නේ ඒකට තමයි අද මේ වැය ශීර්ෂයෙන් මුදල් වෙන් කිරීමක් අපේක්ෂා කරන්නේ. මේකෙන් වෙන්නේ මේ මුදල් වැය ශීර්ෂය පරාජය කරුත් වන්නේ ඒ මුදල ඒ ගමට යන එක නවත්තන එක විතරයි වෙන්නේ. එතනද මේකෙන් මම හිතනවා අද පවුල් ලක්ෂ ගාණක් ඒකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ ප්‍රතිලාභන පවුල් වල අනාගතය තමයි මේ වයසේ පරාජය කෙරුතුණින් තමුන්නාසලා අපේක්ෂා කරන්නේ. මම හිතනවා අද වෙනකොට තමුන්නාසලට අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ගැන අපි කතා කරන්න ඕන. අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමීගෙන් තමුන්නාසලා කතා කළා. ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට අවශ්‍ය පැමිණිලි ඇවිල්ලා කවුද කියන එකත් අපි දන්නවා. ඒ පැමිණිලි යවලා ඒ පැමිණිලි විභාග කරන්න දේශපාලන වශයෙන් කටයුතු කිරීමත් තුළ තමයි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව නීත්‍යානුකූල කොමිෂන් සභාවට බවට පත් කරන්න එතුමා කටයුතු කළේ. ඒ අනුව මම හිතන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිටිය ඉතාම කුතහස්ත ඒ වගේම වැදගත් දේශපාලක නොකපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් එතුමා පත් කළා තිබ්බේ. ඒ වගේම තමයි අද අපි උදේ අහගෙන හිටියා අපේ සරත් පොන්සේකා මැතිතුමා, එතුමා කතා කරලා කිව්වා එතුමාගේ නඩුවක තීන්දුවක් දුන්න විනිසුරුවරියා මේගේ උසස්සීන් සම්බන්ධව තියෙන විරෝධය. අපි හිතනවා මම හිතනවා ජනාධිපතිතුමා විසින් මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ විසින් ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද එම පත්තින් සම්බන්ධව තියෙන විනිවිද භාවකින් තොරව කරන ලද ප්‍රකාශය එතුමා මේ අවස්ථාවට ඇවිල්ලා කළා කිව්වා. ඒ වගේම අපිත් දන්නවා අද එතුමා අගවිනිසුරුව පත් කරනකොට මේ රටේ හිටිය ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙක් තමයි පත් කරේ. එතුමා කෝයි නිර්ණායක අනිත් තැන් වලට ගේන්න කියලා. ඒ නිසා තමයි මම හිතනවා අනිත් තැන් වලට ගේන්න කිව්වාම දැනට ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයෙක් හැටියට අභියාචනාද කරන සභාපතිතුමාට ඒ පත් වෙන විනිසුරුවතුමිය පත් වෙන්නේ. හැබැයි ඒ වගේ යම් කිසි නඩුවක චෝදක පක්ෂයක් හැටියට යම් තමන්ට අවාසනාවක තත්ත්වයක් යම් කිසි විනිශ්චයකරුවෙක් කරනවා නම් එතුමාට තිබ්බා ඒ නඩු විභාග කරන මුල්ම අවස්ථාවේ ඒකට එරෙහිව කටයුතු කරමින් ඒ නඩු විභාගයෙන් මෙතුමා එතුමිය ඉවත් කරන කටයුතු කරන සිල්ලිමක් ගන්න තිබ්බා. හැබැයි ඒවකදී නෑ. ඒ වගේ මෙතුමාට තිබ්බා ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන්න. හැබැයි ඒවකදීත් නෑ. එහෙම නැතුව ඒව කිසි දෙයක් සිදු නොකර තීන්දුව දුන්නාට පස්සේ ඒ තීන්දුවෙන් තමන්ට වෙන අවාසිදායක තත්ත්වයකට එම මිනිස්කාර්තුමියන්ට අසාධාරණයක් වෙනව නම් ඒක ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකට ඉඩ දෙනව නම් මං හිතන්නේ ඒක අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ වැසිරිස තුළ අද ඈතලා තියෙන අනුකුත් ව්‍යවස්ථාපිත ආයතන 25 තුළම සිදු කරන්නේ මේ රටේ පරිපාලනය හා මේ රටේ අධිකරණය හා අනුකූත උපරිමාද කරන වල තියෙන තත්ත්වය අරගෙන ඉදිරියට යෑම සඳහා තමයි ඒ කටයුතු සිදුවන්නේ. ඒ නිසා මම හිතනවා ඔබලාගේ මොන මොන ප්‍රශ්න තිබ්බත් අද අපිත් මේ වැසිසන් සම්බන්ධව මේ අය සම්බන්ධව යම් යම් ප්‍රශ්න තිබ්බත් එතුමාගේ වැසිසේ සඳහා අවශ්‍ය ඡන්දය දීමෙන් ඒකට අපි පක්ෂපාතත්වය දක්වන බවට මේ අවස්ථාවේදී මම ශ්‍රීපත් කරමින් මගේ කතාව මම අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු කවද දන්නේ ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමියනි. ඊයේ දවසේ දෙවනවර කියවීමේ විවාදයේදී වෙච්ච දෙවනවර කියවීමේදී ඡන්දයේදී මේ මුළු රටේම ජනතාව මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා ට එක දෙයක් ඔප්පු කරලා පෙන්නුවා. ඒ තමයි පළවෙනි කතාව තමයි 2025 වෙනකන් මේවර මේ පවත්වන ආණ්ඩුව ඉතාමත් ශක්තිමත්ව ඉතාමත් කොන්ද කෙලින් තියාගෙන යන්න හැකියාව තියෙනවා කියන එක අපි ඔප්පු කරලා පෙන්නුවා. ඒ වගේම අපේ පක්ෂයේ උදවියට පොඩි ඇඟට ආවා පොඩි ශක්තියක් ඊයේ ඡන්දෙන් පස්සේ. ඒ වගේම විපක්ෂයේ උදවියට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට තේරුණා නයා නයාම තමයි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඇත්තටම ඔය නයා නායක කියලා අපි ඔක්තෝබර් 26 වෙනිදා දැනගත්තා. ඔය නයා නායක කියලා අපිට කලින් ඔබතුමාලා දැනගත්තා. හැබැයි කනගාටුවට කාරණාව නම් ඊයේත් ඔබතුමාලා මේ නයා නායක නෙවෙයි කියලා හිතලා විශ්වාස කරා. ඉතින් ඒක තමයි කනගාටුවට කාරණාව. ඉතින් මම ඉල්ලා සිටින පළමුවෙන්ම මෙතන ඉන්න විපක්ෂ උදවියට නැගිටලා යන්න. එක්කෝ විපක්ෂව මේකට ඡන්ද දෙන්න නැත්නම් නැගිටලා යන්න. මොකද මේ පල්ලේවත්තේ ගමරාලාගේ මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය කවදාවත් සත්‍ය පහකට විශ්වාස කරන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි. ඒක මට වඩා හොඳට ඔබ දන්නවා. මට වඩා හොඳට මේ ඉස්සරහා පෝලිං වල ඉඳගෙන ඉන්න එතුමත් එක සමකාලීනව දන්නවා. ජීවිතේට යාළුවෙක් හරියට ආශ්‍රය කළා නෑ. ජීවිතේට මේ තමුන්ගේ යටතේ ඉන්න මිනිස්සෙට හොඳින් කතා කළා නෑ. අමාත්‍යංශය වැඩ කරන උදවියට කතා කරන්නේ නිකන් සත්තුන්ට වගේ නැද්ද? මහලේකම් විදියට ඉන්න කාලේ ජීවිතේට කෙලින් ඉඳගෙන ප්‍රශ්නයක් විසඳලා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මම කියනවා බොරුද ෆල්සියම තුමා? ඇත්ත කතා ඕකනේ. ඔබතුමාලත් ඒක එකට කාලා බිලා දැන් ඔන ෆයිසම තුමා එනවා. ඔබතුමා මොකක් හරි කිව්වොත් ඔබතුමාටත් කියන්න මට දේවල් තියෙනවා. ඒ නිසා මම කියන්නේ නයා නයාමයි. මේ පුද්ගලයා සත පහකට ජනාධිපති කෙනෙක් විදිහටවත් පුද්ගලෙක් විදිහට මිනිස්සෙක් විදිහට විශ්වාස ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හින්ද ඔබතුමාලා යම් කිසි තීරණයක් අරගෙන ඉන්නවා නම් විපක්ෂයෙන් මෙන්න මේ අපේක්ෂකයා දානවා කියලා ඒ තීරණයම ඉන්න. ආයෙ සැරයක් මේ ඔබතුමාලා හිතනවා නම් දැන් අපි ඔක්කොම එක්කහුව වෙලා අහවල් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාව නැවතත් ජනාධිපති අපේක්ෂකයා විදිහට පත් කරනවා කියලා නම් අපි වැටිච්ච වලේ නැවත වැටෙන්න එපා. රෑ වැටිච්ච වලේ නැවතත් දවල්ට වැටෙන්න එපා. ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූණෙන් ඒක පෙනුණා. එතුමා යනකමන් කියාගෙන ගියේ හෙට ජනාධිපති වැය ශීර්ෂයේදී අපේ කට්ටිය අනික් පැත්තට දෙයි කියලා බයට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය ආවේ නැති කියලා. ඒක තනිකර ඇත්ත. මෛත්‍රීපාල ජනාධිපතිතුමා අද වෙනකන් තමුන්ගේ පෞද්ගලික දෙයකට ඇරෙන්න පොදු දෙයකට කවදාවත් හිටගෙන නැහැ. තමුන්ගේ දෙයක් කරගන්න හැමදාම අනික් මිනිස්සු පාවිච්චි කරපෙක් කරේ. ඒක අදත් හෙට එහෙමයි හෙටත් එහෙමයි. එතුමා මොන වැඩේද තමුන් කරපු වැඩක්වත් අඩුම ගානේ තමුන්ගේ අතින් වෙච්ච අඩුපාඩුවක්වත් අනුන්ට බෝලේ පාස් කරන්න නැතුව තමුන් වගකීම ගත්ත එක දෙයක් කියන්න මට හැම අවස්ථාවෙදිම තමුන්ගේ අතින් වෙච්ච වැරද්දට අනෙක් එක්කනට බෝලේ පාස් කරා. මම උදාහරණයක් කියන්න. දැන් ඊයේ ඔබ සියලු දෙනාටම ඔප්පු වුණා විපක්ෂයේ ඉන්නේ 71යි කියලා. එතකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමා මේ 71 තියාගෙන තමයි එදා ලනුවක් දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපිට ආණ්ඩුව පිටවන්න පුළුවන් ඔයා බය නැතු වෙන්න මං අගමැතිකම දෙන්නම් කාටත් හොරෙන් කියලා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත වාරයක් එතුමා රැවටුණා. ඒ රැවටුණයි පස්සේ ඊට පස්සේ මාධ්‍යවේදීන් අහද්දි කොහොමද බෝලේ පාස් කරපු ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එතුමාට විපක්ෂ නායක විදිහට හෝ ඒ හිටපු පොහොට්ටුවේ නායකයා විදිහට හරි ලස්සන ගමනක් තිබ්බා. එතුමාව අරගෙන මේ මඩකොට්ට දාලා මේ කුණුකොට්ට දාලා මේ කොහෙවත් යන පාවෙන අගමැතිකමක් එතුමාට දීලා එතුමාගේ තියෙන අනාගත දේශපාලනේ සහ ඒ පක්ෂේ තියෙන අනාගත දේශපාලනේම තනිකර නැති කළා දැම්මා. ඊට පස්සේ එතුමාගේ මාධ්‍ය වේදින් අහනකොට එතුමා කියනවා මේ ලක්ෂ 500ට 600ට මන්ත්‍රීවරුන්ගේ තියෙන වටිනාකම එහෙට මෙහෙට ගියාලු විකුණුනාලු. ඒ ප්ලැට්ෆෝම් එක, ඒ වේදිකාව කවුද නිර්මාණය කරේ? කෝටි 100ක් කිව්වා, 200ක් කිව්වා, කොච්චර නම් ගණන් කිව්වද? මාධ්‍ය වේදින්ට හිනා වෙවි මේ මුදු කරකව අත් මෙහෙම කර කර කියනවා. මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය ගාන වැඩි වෙච්ච නිසා ආණ්ඩුව පිටවන්න බැරි වුණාලු. හැබැයි ඒ බෝලෙත් පාස් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ගියපු ගමනත් එක්ක එතුමාට මේ හදිස්සියේ අගමැති ගමක් ගන්න අවශ්‍ය වෙලා තිබ්බයි කියලා. ඒකට පොළඹවල අවසානයේ මේ කිසිම තේරුමක් නැති ආණ්ඩුවක් පිටවල එතුමා හිතුවා රණවීර වික්‍රමසිංහ මැතිතුමා අනික් සෑම අවස්ථාවකම වගේ මේ සැරේ බ්‍රීෆ් කේස් එක උස්සගෙන යයි ගෙදර කියලා. ඒත් අපි මේ කෙලින් හිටපු නිසා අපි හැම කෙනාම මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගියපු ගමන්ට කෙලින් හිටපු හින්දා, විවස්ථා විරෝධී ගමන්ට අපි කෙලින් හිටපු හින්දා අපි යන්තම් මේ ආණ්ඩුව බේරගත්තා. මෙතුව පහුගිය කාලේ පත්වෙච්ච මුල් කාලේ කිව්වා නෙල්සන් මැන්ඩෙලා කියලා. නෙල්සන් මැන්ඩෙලා ජීවිතේ මේ වගේ දේවල් කරනවා දැකලා තියෙනවද? මහරයක පාට හිතිච්ච ගමන් හිතනවා නින්දෙන් නැගිට ගමන් මට රනිල් වික්‍රමසිංහ එපා මහින්ද හොඳයි. මම යාට මේ දෙනවා අගමැතිකම කවුරු මොනා කිව්වත් කියලා එක පාට ප්‍රජාතන්ත්‍ර නෙල්සන් මැන්ඩෙලා කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පීඑක්. මෙතුමා පල්ලෙවත්ත ගමරාල්ලාගේ මෛත්‍රීපාල සිරිසේනම තමයි. මෙතුමා නෙල්සන් මැන්ඩෙලා නෙමෙයි. මෙතුමා නෙල්සන් මැන්ඩෙලා වෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේ මෙතුමා කොහොමද නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් වෙන්නේ? මේ වගේ විවස්ථා විරෝධී වැඩ කරන ජනාධිපති කෙනෙක්ට පුළුවන්ද මේ වගේ පුද්ගලෙන් ලං වෙන්නවත්? පෞගේ කාලේ කී කීටි නොබෙල් සාමතයගේ ලබා ගන්න පුළුවන් තරම් මේ ඒ වගේ තමයි කැම්පේන් එක ගෙන ගියේ. නොබෙල් සාමතය කිසිසේ වෙතත් ඊළඟ සැරේ ජනාධිපතිවරණයට ටිකට් එක හම්බෙයිද කියලා ෂුව නැහැ. ඔන්න ওই විදිහට තමයි මේ රටේ මිනිසුන්ගේ දවස් 51ක් 52ක් රටේ මිනිසුන්ගේ මේ මුළු රටේම ස්ථාවරත්වයේ අනික් පැත්ත හැරුවා. එතුමත් එක පෙළට එකට හිටගෙන හිටපු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට පස්සට පයින් ගහලා පැත්තකට දැම්මා. ඔවුන්ව නන්නත්තර කළා දැම්මා. ඔවුන්ගේ දේශපාලනේ නන්නත්තර කළා දැම්මා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ගතියක් තියෙනවා. තමුන්ට වඩා යමක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ මිනිස්සු නැගිටින්න දෙන්නේ නැහැ. ඇත්තද බොරුද? ඒක තමයි ඇත්ත. තමුන්ගේ එක වයසේ තමුන්ට වඩා තැනකට එයි කියලා හිතන මිනිස්සුයව ඒවලෙම බෙල්ලෙම කපලා දානවා. ඒ අතින් බැලුවොත් මහින්දාජපක්ෂ මහත්මයා හොඳයි ওই වගේ ජරා වැඩ කරේ නැහැ. එතුමා අවස්ථාව දුන්න කට්ටියට තමුත් එක්ක ඉන්න එකට හිටපු ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට මේ දැම්ම ප්‍රශ්න දැම්ම FCID දැම්ම අරක දැම්ම මේක දැම්ම මොකද මේ? නායකයෙක් වුණාම තියෙන්න ඕනේ මොනවා වුණත් ඍජු ගතියක් තියෙන්න ඕනේ මුදු ගතියක් තියෙන්න ඕනේ දෙකෙන් එකක්වත් මේ ජනාධිපතිතුමාට නැහැ. මේ වගේ පුද්ගලයෙක් වෙනුවෙන්ද මේ වැය ශීර්ෂය වෙනුවෙන් අපිට හිටගන්න කියන්නේ? එදා ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුව අනිත් පැත්තට ගියපු ගමන් මිනිස්සු එක පෙළට අරලියගහ මන්ත්‍රියේ වටලෙව්වා. අපේ මිනිස්සු සමහරක් මිනිස්සු දත් මදින්න නැතුව නාන්න නැතුව පැය ගාණක් දවස් ගාණක් එක මැදුව පිටින් හිටියා. ඒ මිනිස්සු සමහරක් දවසට රැට අපිත් එක්කට ඇඬුවා. ඒ මිනිස්සු අදවත් කියන්නේ අපිට මේ පුද්ගලයා ජනාධිපති විදිහටත් එපා, අපිට ආණ්ඩුවේ ප්‍රධානියා විදිහටත් එපා, මේ පුද්ගලයා සත පහකට විශ්වාස කරන්නත් එපා කියලා. අපි කොහොමද අපිට ඡන්දි දීපු අපේ දුකේදී හිටපු මේ මිනිස්සු දිහා බලාගෙන අපිට පුළුවන් දද මෙයා වෙනුවෙන් හිටගන්න? එදා මෙයා පයින් ගැහුවේ ඒදා ජනවාරි 8 වෙනිදා. ඇත්තටම අපිට තිබ්බ වේදිකාවල හිටගෙන කතා කරන්න විතරයි. අපේ මතය ප්‍රකාශ කරන්න විතරයි. කවුද වේදිකා ගැහුවේ? කවුද වේදිකාවලට කණු ගැහුවේ? කවුද අපිට ප්ලේන් දෙයක් හරි දුන්නේ? කවුද පාරවල් වල අපිත් එක්ක එකට පහගමන් ගියේ? කවුද බෝඩ් උස්සන් ගියේ? කවුද පෝස්ටර් ගැහුවේ? කවුද රෑදිසි නිදි මරාගෙන මේ තියෙන ඔක්කොම වැඩ ටික කරේ? අපේ මිනිස්සු. එක්සත් ජාතික පක්ෂ මිනිස්සු. අපිට තිබ්බ ස්ටේජ් එක ගිහලා කතා කරන්න විතරයි. ඒ මිනිස්සුන මොනතරම් හිතර දුකක් ඇද්ද? අපි මෙච්චර මහන්සියලා අවුරුදු ගානකට පස්සේ අපේ ආණ්ඩුවක් හදලා අපි අපේ මිනිස්සුෙක් කියලා හිතාගෙන ඉස්සරහට ගෙනිච්ච මිනිස්සයා මේක පාට අනික් පැත්ත හැල්ලා අපිට නයා වගේ පෙනේ පුප්පයි කියලා කවුද හිතුවේ?
තව විනාඩි දෙකක් කාලයක් ගරු මන්ත්‍රීතුමිය තියෙනවා.
මේ ළඟ දවසක එක්සත් ජාතික පාක්ෂිකයන් කියනවා මන්ත්‍රීතුමිය අපි තරම් රැවටිච්ච පාක්ෂිකයෝ මේ ලෝකේ කොහෙවත් නැහැ කියලා ඒක තනිකර ඇත්ත. කී පාරක් නර රැවටුණාද? මේ සැරේ තමයි හොඳම රැවටීම සිද්ධ වුනේ. ඉතින් මම කියන්න තියෙන්නේ මට ගොඩක් වෙලාවට මම දන්න අගමැතිතුමනි ඔබතුමා අහගෙන ඉන්නවා කොහේ හරි තැනක ඉඳන් ඔබතුමා මේක අපි මේ කරන්න යන වැඩේ කිසිසේත්ම ඔබතුමාගේ මතයට පයින් ගැහිල්ලක් නෙමෙයි. මේක අපේ තනි මතයක්. ඔබතුමා අපිට කවදාවත් කියලා නැහැ මේක කරන්න මේක කරන්න කියලා. හැබැයි ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා පාක්ෂිකයන් වෙනුවෙන් අපිට මේ තීරණය ගන්න දෙන්න. මොකද අපි ගමට යන්න ඕනේ. අපි ගමට ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන් මූණ බලලා කියන්න ඕනේ අපි උඹලා වෙනුවෙන් අඩුම ගානේ මේ හිටගෙන ජනාධිපතිතුමාගේ වැසිසියේ පරද්දන්න බැරි වුණත් අපි පරද්දන්න නැගිට්ටා කියලා. මොකද අපි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ අපිට මේ ජනාධිපතිතුමාගේ මදටියට ඕනේ නැහැ, මේ වාහන සල්ලි අපිට ඕනේ නැහැ. අපි ඒව බලාගෙන මේ ඒව දුන්නේ නැහැ කියලා හෝ අපේ මේ ප්‍රතිපාදන කැපුවයි කියලා නෙමෙයි අපි මේ අනිත් පැත්ත ගහන්නේ. ඒ වෙන මොකුත් ඉන්න නෙවෙයි. මේ අපේ කරපිටෙන් ඇවිල්ලා මේ එක්සත් ජාතික පාක්ෂිකයන් වයි මේ ආණ්ඩුවයි මේ තරම් විවේචනය කරන්නේ මේක අඩුම ගානේ. මේ මම කියන්නම් ගුණමකු කියන වචනයට හොඳම උදාහරණය තමයි මෛත්‍රීපාල සිරිසේන. ගුණමකු කියන වචනයට සමාන පදයක් මෙච්චර කල් මේ පොඩි ළමයි ඉගෙන ගන්න ළමයින්ට අවශ්‍ය නැහැ. මෛත්‍රීපාල සිරිසේනගේ නම දාගන්න ඉස්සරහට. ඒ වගේ පුද්ගලයෙක් එක්කද අපිට මේ ගමන යන්න කියන්නේ? ඒ හින්දා ගරු අග්‍රාමාත්‍යතුමනි අපි අද විරුද්ධව නැගී සිටිනවා. ඒ විරුද්ධව නැගී සිටින ඔබතුමාට නෙමෙයි ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාගේ වැසියිර්ෂයේ පරාජය කරන්න හැකි වුණත් නැති වුණත් අපි අපේ මතේ පාක්ෂිකයන් වෙනුවෙන් අපි නැගී සිටිනවා. මොකද අපිට අමතක කරන්න බෑ අපි මෙතන මේ අපි කන බත්තරයක් බත්තරයක් ගානේ අපි වාහනය කියන වාරයක් පාසා අපි මෙතන ඇවිල්ලා කතා කරන වාරයක් පාසා අපේ මේ මන්ත්‍රීකම රඳා පැවතුනේ එක්සත් ජාතික පාක්ෂිකයන් අපි ගැන විශ්වාසීලා අලිය ඉස්සරහින් කතරේ ගහපු හින්දා. ඒ නිසා එදා අපි කියපු වචනේට අපි ගැන විශ්වාසීලා ඔවුන් හංසය ඉස්සරහින් කතරේ ගැහුවා. ඒ නිසා ඔවුන්ට කරන ප්‍රණාමයක් විදියට අපි වෙනුවෙන් ඔවුන් හිටපු එකට අපිත් එක්ක එකට හිටගෙන හිටියට ඔවුන් වෙනුවෙන් කරන ප්‍රණාමයක් විදියට අපි මේ දේ කරන්නේ. ඒ නිසා ඔබතුමා අපිත් එක්ක තරහ වෙන්න එපා කියලා කියන ගමන් අවසානයේ කියනවා එස්.වී. දිසානගමැතිතුමා කිව්වා මෙන්න මෙහෙම කතාවක්. සිරිසේනට ඉන්නවා වැලි හොරෙක්. සිරිසේනට ඉන්නවා ගල් හොරෙක්.
කාලේ අවසානයේ ගරුමන්තුමිය
සිරිසේනට ඉන්නවා වී හොරෙක්. හාල් මෝල් හොරෙක්. මං අහනවා ඔය පැත්තේ කණ්ඩායමකින් දැන් ඒක නැද්ද? ඒ කතන්දර බොරුද? ඔබතුමාලේ කියපු කතා බොරුද? ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡන්දය දෙන්න විපක්ෂව දෙන්න බැරි නම් අඩුම ගන්න නැගිටලා යන්න. මොකද මේ පුද්ගලයා තවදුරටත් විශ්වාස කරගෙන ඔබ දේශපාලනය කරනවා නම් ඔබගේ පොහොට්ටුවේ අනාගතෙත් මේ සත පහකට විශ්වාස නැණිතක තව දෙයක් කියන්න. හෙට අනිද්දා එකපාරට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ඔය ජනාධිපතිතුමා කණ්ඩායම ඉඳගත්තොත් ඉඳගත්තොත් ඒකටත් අවසානයේ ඒකෙත් අනිත් පැත්තට ප්‍රශ්න වෙන්නේ ඔබතුමාලටයි. ඒ නිසා ඔබ මේ අනිවාර්යෙන් හිත ගන්නවන්නේ අනික් අන්න වෙනවා අපිත් එක්ක. මොකද ඔය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක වචන ඇතින කෙනෙක් නෙවෙයි. එතුමා හෙට කිව්වොත් එහෙම මෙහෙමයි අපි ඔක්කොම එක්ක වෙලා ගමනයි කියලා ඒකවත් කට්ටි ඔක්කොම ඇවිල්ලා මෙතන ඉඳගනි. එතකොට ඕගලන්ට ආය මොකද පය ගහපු වත්තත් නැහැ අල්ලපු වත්තත් නැති වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ෆයිසර් මුස්තාෆා ගරු මන්ත්‍රීතුමා.
ගුණසන දුරේ මන්ත්‍රීතුමනි. අතිගරු ජනාධිපතිතුමාගේ කාර්ක සභා වැසීෂදී මට කතා කිරීමේ අවස්ථාව මට භාග්‍යයක් ලෙස සලකනවා. මේ වැසීෂ සම්බන්ධව කතා කිරීමේදී නොඑක් අදහස් ඉදිරිපත් කරා. නමුත් යහපාලන ආණ්ඩුවේ පිහිටුවත් එක්කම අතිගරු ජනාධිපතිතුමා මේ රටේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක මේ රටේ විශාල වෙනස්කම් ඇති කරා. ඒ සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒ වාග්ය හිමිය යුතුයි කියලා මම වාක්‍යයකින් ප්‍රකාශ කරනවා. අපි දන්නවා මේ රටේ ස්වාධීන අධිකරණයක් තිබෙන්නේ නැහැ. ස්වාධීන රාජ්‍ය සේවකයක් තිබෙන්නේ නැහැ. හැබැයි 19 වෙනි සංශෝධනයත් එක්කම මේ රටේ රාජ්‍ය සේවය, පොලිසිය, අධිකරණය ස්වාධීනත්වය ඉෂ්ට වුණ බව අපි සියලු දෙනාම දන්නවා. උදාහරණ තියෙනවා ආණ්ඩුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය බය නැතුව තීන්දු වුණ අවස්ථාව ඉතිහාසය දිහා බලනකොට මේ අවස්ථාවේදී මාසයකට කලින් පත් වූ අග්‍රවිශ්වකරතුමා ආණ්ඩුවට විරුද්ධව බය නැතුව තීන්දු දුන් අවස්ථා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ රටේ අතිගරු ජනාධිපතිතුමා 19 වෙනි සංශෝධනය ගෙනීම තුලින් මේ රටේ රාජ්‍යයන්ත්‍රණය, අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කරපු බව අපි සියලු දෙනාම පිළිගත යුතු කරුණක්. ඒ වගේම මෙතන හුඟක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා යහපාලන ආණ්ඩුවේ පළාත් සභා ඡන්දේ, පළාත් පාලන ඡන්දේ කල් දැම්මේ ජනාධිපතිතුමා කියලා. අම්මා වගකීමකින් කියනවා මේ රටේ පළාත් පාලන ඡන්දේදී අපි සියලු දෙනාම ඡන්ද දුන්නා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ගෙනෙමට. එහිදී අපි දන්නවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිය පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කළා තමයි අපි මේ වෙනස්කම් ඇති කරේ. ඒ නිසා ආණ්ඩුවේ ඉන්න ඒ අවස්ථාවේදී ආණ්ඩුවේ හිටපු සියලුම මන්ත්‍රීවරු ඒ අවස්ථාවේදී පළාත් පාලන ඡන්දය සම්බන්ධගත් ක්‍රියාමාර්ගයට වගකීම දර යුතුයි කියලා මම වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ වගේම පළාත් සභා ඡන්දය ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ 3-2 ඡන්දයක් දුන්නා නැවත මේ මිශ්‍ර ක්‍රමය ගෙනල්ලා මේ කාන්තා නියෝජනය ලබා දෙන්න. ඒ නිසා දේශපාලන වේදිකාවක් හැටියට ජනාධිපතිතුමාට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. හැබැයි මේ මිශ්‍ර ක්‍රමයට අපි සියලු දෙනාම එකඟ වුණා. ඒ වගේම
මනෝගණේෂන් අමතුමා ඉන්නවා, රෞෆ් හකීම් අමතුමා ඉන්නවා. මේ මිශ්‍ර ක්‍රමය සම්බන්ධයෙන් සුළු ජාතික පක්ෂවල ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් දීර්ඝ කතිකාවක් පැවැත්තුවා. ඒ නිසා සියලු දෙනාම තීන්දුවක් ගත්තා, නැවත ඡන්ද ක්‍රමයට ඊළඟ පළාත් සභාවට යෑම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ නිසා මේ පළාත් සභා ඡන්ද සම්බන්ධයෙන් අපට එකඟතාවයක් තියෙනවා. මේ සභාවේ සියලු දෙනාම එකඟ වෙලා තියෙනවා පරණ ක්‍රමයට යන්න. ඒ පරණ ක්‍රමයට යෑමට කෙටි සංශෝධනයක් අපට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේදී මන්ත්‍රීතුමා, ඔබතුමාලා මට ඇඟිල්ල දික් කර දැන් ගේන්නකෝ. දැන් මට මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය මට ඇඟිල්ල දික් කරා මම මේ ඡන්දේ කල් දානවා කියලා. දැන් එන පළාත් සභා පළාත් පාලන ඇමතිතුමාට අවශ්‍යතාවය තියෙනවා නම් මේ කෙටි සංශෝධනය ඉදිරිපත් කළා පළාත් සභා ඡන්දය පැවැත්වීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟිල්ල දික් කරන එක හරියන්නේ නැහැ. තමුන්නාන්සලට අවශ්‍යතාවය තියෙනවා නම් පළාත් සභා ඡන්දය පාත්වන්න මේ කෙටි සංශෝධනය දැන් ඉන්න පළාත් සභා පළාත් පාලන ඇමතිතුමාට ඉදිරිපත් කරලා මේ ඡන්දය පැවැත්වීමේ වරම තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ
මොකද ගරු
මන්ත්‍රීතුමා මේක කල් දැම්මා කියන චෝදනාව කරන ගමන්ම
විජේපාල හෙට්ටිය ආරච්චි ගරු මන්ත්‍රීතුමා
පළාත් පාලන ඇමතිතුමාට අවශ්‍යතාවය තියෙනවා නම් මම
ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි, මෙතුමා ගරු පළාත් සභා පළාත් පාලනේ හිටපු ඇමතිතුමා සම්පූර්ණයෙන්ම වක් කියන්න ඕන. අපේ පක්ෂෙත් අපේ බලාපොරොත්තුත්
කතා කරන්න ගරු ඇමතිතුමා.
මෙතුමා මට ඇඟිල්ල දික් කරත් තමුන්නාන්සේ මේ ආණ්ඩුවේ මන්ත්‍රිකම දැරියා. ඒ වගේම කැබිනට් එකේ සාමූහික වගකීම තිබ්බා. ඒ අවස්ථාවේ සියලු දෙනාම එකඟතාවයකට ආවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීම පැවැත්තුමා. ඒ නිසා ඉතිහාසයේ ෆයිසල් මුස්තෆා සහ ජනාධිපතිතුමා නිසා තමයි මේ ඡන්දය පරක්කු කර කියන චෝදනාව නගනවා නම් මම දැන් ඉන්න පළාත් සභා පළාත් පාලන ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලා චෝදනා කරනවා දැන් මේ පළාත් සභා පළාත් පාලන පළාත් සභා ඡන්දයට අවශ්‍ය කරන සංශෝධනය වාහම ඉදිරිපත් කරන ලෙස මම කාරුණික ඉල්ලා සිටිනවා. ඒ වගේම මැතිවරණ කොමිසමත් කියලා තියෙනවා මේ සංශෝධනය පුළුවන් තරම් ඉක්ම ඉදිරිපත් කරන්න කියන එක. ඒ නිසා
බෝලේ පාස් කරන ලේසි
තමුන්නාසල ඇඟිල්ල දික් කරන එක ලේසි.
ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමා කියනවානේ දැන් අපේ
වර්තමාන This is not a point of order.
Honorable member, you can point fingers but the responsibility is on the government to I submitted amendment to parliament into cabinet. The present minister of local government and provincial council, if the government is interested in holding the provincial council election, they should forthwith present that bill to parliament and get it passed, because it's a simple amendment where we have gone back to the old system. We have protected the 25% female representation. So the government, why is pointing the finger at me, has not been given an explanation why the bill is not presented to parliament. E avastha ita amatharavad api dannawa me rate kudu prashne thibba athigaru janadhipathu api you voted for it. You honorable member point.
ගමගේ මන්ත්‍රීතුමා ඩිස්ටර්බ් කරන්න එපා. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවා නම් ගන්න.
මේ ඔබතුමා සම්පූර්ණ මේ පාර්ලිමේන්තු නොමගරින්න එපා. ඔබතුමා ගලාපු පණතට විරුද්ධ
කතා කරන්න ගරු
මුලාසුර මන්ත්‍රීතුමනි, මේ රටේ දැවැන්ත කුඩු ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න නොයෙක් නායකයන් උත්සාහයක් දරුවා. හැබැයි මේ රටේ බතින් ස්වම්පෝෂිත රටක් වෙනුවට කුඩු වලින් ස්වම්පෝෂිත රටක් බවට මේ රටේ ගමනක් ආරම්භ වුණා. ගමේ තරුණ තරුණියන් විනාශ වුණා මේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ නිසා. මේ ප්‍රශ්නෙට විසඳුමක් වශයෙන් අධිකාරු ජනාධිපතිතුමා පොලිසිය බාරගත්තට පස්සේ මේ රටේ කුඩු සම්බන්ධයෙන් ප්‍රශ්නෙට දීර්ඝ කාලීන නිසා කෙටි කාලීන විසඳුමක් හොයාගෙන තියෙනවා. මං හිතන්නේ
දේශ මන්ත්‍රීතුමා
කිසිම නායකයක් නොගත්
දේශ විතාන මන්ත්‍රීතුමා
ගරු ඇමතිතුමා
තනි වෙලාද
පයිස මුස්තාප කරු ඇමතුමා මෙහෙම අසරණව ජීවිතේර දැකලා නැහැ. 225ක්
ඉන්නවා ඔබතුමා.
Honorable member, මේ රටේ කුඩු ප්‍රශ්නේ සම්බන්ධයෙන් අපි දැක්කා දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා පොලිසිය බාරගත්තට පස්සේ ගමේ තරුණ තරුණිය විනාශ වුණා, රට විනාශ වෙන තත්ත්වයක් උදා වුණා. හැබැයි අතිගරු ජනාධිපතිතුමා මේ වගකීම බාරගත්තට පස්සේ මේ කුඩු ප්‍රශ්නෙට දිගු කාලීන විසඳුමක් හොයලා තියෙනවා. මේ රටේ මත්ද්‍රව්‍ය කුඩු සම්බන්ධයෙන් යුද්ධයක් ආරම්භ කරලා තියෙනවා පොලිසිය බාරගත්තට පස්සේ. මං හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා විශාල මෙහෙවරක් දක්වනවා. ඒ තුලින් මං හිතන්නේ මේ කුඩු සම්බන්ධයෙන් මේ විප්ලවයෙන් මං හිතන්නේ විශාල ජයග්‍රහණයක් ලබා ගන්නවා. මං හිතන්නේ දේශපාලන දෘෂ්ටි කෝණය බලන්නේ නැතුව සියලු දෙනාටම වගකීමක් තියෙනවා. හරි දේ හරි කියලා වැරදි දේ වැරදි කියන්නේ. ඒ නිසා මං හිතන්නේ ඒ
ජයග්‍රහණය මන්ත්‍රීතුමිය
ඇත්තටම ඇමතුමා අපි ගොඩාක් අගය කරනවා මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අරගෙන තියෙන පියවර ඉතාමත් හොඳයි. ඒ ගමම අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාට කියන්න කියලා දුවට දීපු බාර් ලයිසන් එක කැන්සල් කරන්න කියලා.
කතා කරන්න ගරුවෙ
මං කියනවා කියනවා. ඔබතුමාලා මේක දේශපාලන වේදිකාවක් කරන්න එපා. ඔබතුමාලා මේ දේශපාලන වේදිකාවක් කරන්න එපා. ඔනරබල් මෙම්බර් දෙයාෆෝ හිස් එක්සලන්සි ද ප්‍රෙසිඩන්ට් හැස් ටේකන් එෆර්ට් ටු මේක් මේජර් ඩිෆරන්සස්. ඔබ්වියස්ලි ඉන් එනි ගවර්න්මන්ට් ඉන් එනි ඉන්ස්ටිටියුෂන් දෙර් ආර් ලැප්සස්, දෙර් ආර් ෆෝල්ස්. බට් ඐ වුඩ් ලයික් ටු සේ විත් රෙස්පොන්සිබිලිටි ද 19th amendment which the president has brought has made a change in this country, which has given freedom which this country never enjoyed, and all of you all will take credit for bringing the 19th amendment. Therefore, honorable member, his excellency has taken effort to make a change in this country. While conceding in any government, in any institution, in any persons, there are right, there are wrong, there are lapses, but overall we collectively brought his excellency to power. And I think we all collectively brought the 19th Amendment. So we are all today bearing the fruits of the 19th Amendment. We have a strong judiciary. We have a strong public service. We have a strong police. And I think His Excellency the President should be given credit, together with all of us, for bringing the 19th Amendment. So once again, I'm very grateful that I've been given an opportunity to speak.
තව විනාඩි දෙකක් කාලයක් ගරු මන්ත්‍රීතුමා තියෙනවා. විනාඩි දෙකක් කතා කරන්න තව විනාඩි දෙකක් පුළුවන්. ඊළඟට ගරු තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය.
මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, අද මේ වැයශීර්ෂය යටතේ අදහස් පළ කිරීම සඳහා කාලය ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන්ම මේ වැයශීර්ෂය යටතේ කොමිසන් සභාව ගැන මම අදහසක් පළ කරන්න කැමතියි. මේ රජයේ අපේ රජයේ පත් වෙලා මේ රටේ මේ කොමිසන් සභා ස්ථාපිත කරපු කර්ම කාරණාත් එක්ක රටක් විදියට ජනතාවත් විදියට අපි සෑහෙන ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති, මේ අධිකරණ කොමිසන් සභාව ගැන කතා කරනවා නම් මේ රටේ ස්වාධීන ආයතනයක් විදියට අධිකරණ කොමිසන් සභාව ඒ ගත්ත තීන්දුව තීරණත් එක්ක අපි ලැබපු අත්දැකීම තමයි හොඳම අත්දැකීම. මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ රටේ ඇති කරපු දේශපාලන ආන්දෝලනාත්මක තීරණේ. ඉතින් මෙතෙන්දී අපිට මේ අධිකරණය ස්වාධීන වීම නිසා අපි ලොකු පියවරක් විදියට ලෝකයේ පිළිගත්ත ඒ වගේම සාධාරණීකරණ තීන්දුවක් මේ අධිකරණයෙන් අපිට ලැබුණා. ඉතින් මම හිතන්නේ අපි ලැබපු ලොකුම ජයග්‍රහණයක් තමයි මේ කොමිසන් සභාව ස්ථාපිත කරලා අධිකරණයේ ස්වාධීන ආයතනයක් බවට පත් වීම. අයිතනේ විශේෂයෙන්ම අපි රජයක් විදියට ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම තමයි මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අයිතනේ මැතිවරණ කොමිසන් සභාව ගැන කියනවා නම් මැතිවරණ කොමිසන් සභාව අපේ ලංකාවේ ආසියාතික අනිකුත් රටවල් එක්ක බලනකොට බොහොම ස්වාධීන කොමිසන් සභාවක් විදියට යනවා. හැබැයි මම ලැබපු නරක අත්දැකීමක් තියෙනවා. පෞගිය පළාත් පාලන මැතිවරණයේදී මේ මැතිවරණ කොමිසන් සභාව මං හිතන්නේ ඒක එච්චර බැරෑරුම්කමක් හිතන්නේ නැතුව ඇති. පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරනකොට කොට්ටාස මට්ටමින් ප්‍රකාශ කිරීමේදී මම දැක්ක දෙයක් තමයි ඒ ප්‍රකාශ කරනකොට අපේක්ෂකයෝ දිනපු විදිය ප්‍රතිඵල නිකුත් කරනකොට අපි රටක් විදියට සමහර ඊට පහුවදා අපි බොහොම පසුබෑමකට ලක් වුණා. හැබැයි සමස්ත පලාත් පාලන ආයතනයේදී තේරීපත් වෙච්ච මහජන නියෝජිතවරු ප්‍රතිඵල එනකොට සමාජලාවට ඒ පලාත් පාලන ආයතනයේ බලය පිහිටන්නේ කොහොමද කියන තත්ත්වයට අසීරු තත්ත්වයකට පත් වුණා. ඉතින් මම හිතන්නේ ඒ කරුණු කාරණාත් එක්ක සමස්ත ප්‍රතිඵලයම මේ මැතිවරණවල ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ සමස්ත ප්‍රතිඵලයම එකවර කියනවනම් රටක් විදියට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. මම දැකපු දෙයක් තමයි ඒ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී සමහර අය හිතුවා මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් එක්ක තමයි ආණ්ඩු පිහිටන්නේ කියලා. ඒක නිසා මාස ගාණක් නිලධාරීන් ඇතුළු සියලුම දෙනා පස්සට ගිහිලා තීන්දු තීරණ ගන්න බැරි වාතාවරණයක් ඒ කාලය තුල උදා වුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම කියන්න ඕනි මේ අවස්ථාවේදී මේ මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක ඉන්න නිරීක්ෂණ ආයතන පෙෆරල් ආයතනයේ ඉන්න CMEV එක තියෙනවා. මේවා මේ නිරීක්ෂණ මැතිවරණ කණ්ඩායම් මේ මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙලා තියෙන ඒක නීත්‍යානුකූලව එතුමල්ලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ආයතන. අපි දැක්කා පහුගිය කාලේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් කියලා රාජ්‍ය නෝන සංවිධානයක් විදියට එකතු වෙලා හිටපු එක මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක නායකයේ මෙතුමා ඒ දින 52 තුල ඇතුළත ඒක පාක්ෂිකව එක විදියකට එක පැත්තකට බර වෙලා මැතිවරණ නිරීක්ෂණය කියලා ස්වාධීන වෙලා හිටපු පුද්ගලයෙක් ඒ පුද්ගලයා එක පැත්තකට බර වෙලා කතා කරනකොට මම අපි දැක්කා මේ මෙතුමා ඉන්නේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක ස්වාධීන පුද්ගලයෙක් විදියට නෙවෙයි මේ රටේ මොනවා හරි තනතුරකට තානාන්තරයකට යන්න වරප්‍රසාද ලබන්න කියලා. ඉතින් අද කියන්න කණගාටුයි ඔවුන් ඒ තුලින් ඒ ලබාගත් වරප්‍රසාදත් එක්ක මැතිවරණ නිරීක්ෂණය කරන්න ඒ ලබාගත් ඒ අවස්ථාවත් එක්ක අද ඒ පුද්ගලයා මේ රටේ පළාතක දේශපාලන පත්වීමක් ලැබුවා මේ අවස්ථාවේදී අපි දන්නවා ලබාගෙන. ඒ විතරක් නෙමෙයි බලය අයුතු විදියට පාවිච්චි කරමින් මම දැක්කා අපි දැක්කා පහුගිය කාලේ විදුහල්පතිවරියෙකුටත් මේ රාත්‍රියේ බලපෑම් කරලා පාසල් දරුවෝ ඇතුල් කරගන්න කියන තත්ත්වයට පත් වෙලා ඉනවා. ඒ නිසා අපි බොහොම ගෞරවය කරන මැතිවරණ කොමිෂන් සභාව අපි කවදත් දකිනවා ස්වාධීන ආයතනයක් විදියට ඔවුන්ගෙන් කරන ඒ මෙහෙවර. ඉතින් ඒ නිසා මම හිතන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ රාජ්‍ය නෝන සංවිධාන විදියට මේ එක එක නිරීක්ෂණ කමිටු වලට අවස්ථාව දෙන්න හොඳ නැහැ. මේ වගේ දේවල් වලට ඇතුළත් වෙන්න මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ රාජ්‍ය නෝන සංවිධාන විදියට වෙනත් අපිට මේ නිරීක්ෂණ කමිටු වලදී ඒ කරන කාර්යභාරයත් එක්ක අපි දැක්කා සමහර මේ රාජ්‍ය නෝන සංවිධාන විදියට ඉදිරිපත් වෙලා ඉන්න මේ නිරීක්ෂණ කමිටු අපිට කාන්තා නියෝජනයේ සඳහා 125 කෝටාව ලබා දීමේ ලොකු කාර්යභාරයක් කරා. ඒ වගේම තමයි මුලාසන ආරූඪකාරී මන්ත්‍රීතුමියනි ඔවුන් අපිට සමහර වෙලාවට අපේ දැනුම යාවත්කාලීන කරගන්න අපිට අවශ්‍ය විශේෂඥ දැනුම එහෙම නැත්නම් තාක්ෂණය ගැන මොනෑම් කරුණු කාරණාවකටත් උදව් දෙන්න සූදානම් වෙලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධීකරණය වෙලා. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ දැනුම යාවත්කාලීන කරගන්නත් මැතිවරණයක් නොවන කාලවලත් ඒ අපිට ඒ සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ වගේම මං හිතන්නේ දැන් අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ පළාත් සභා මැතිවරණය. මේ පළාත් සභා මැතිවරණයේදී අපි අපේ රජයට චෝදනා ලබනකොට මම නම් දකින්නේ මේක අපි හිටපු පළාත් සභා අමාත්‍යතුමා මේ අවස්ථාවේදී සභාවෙන් ගිහිල්ලා තියෙනවා. මේ පළාත් සභා සීමා නිර්ණය ගැන කතා කරනකොට මේ පළාත් සභා නිර්ණය කරන්න කලින් දීලා තිබිච්ච කමිටු ඒ කාර්යභාරය හරියට ඉටු නොකළද දැන් මේ සීමා නිර්ණය කොමිෂන් සභාව ඒ කාර්යභාරය මාස 4ක් ඇතුළත ඉම කළා තියෙනවා. ඒ නිසා කාටවත් අත දික් කළා ඇඟිල්ල දික් කළා චෝදනා කරන එක නෙවෙයි මං හිතන්නේ කාර්යභාරය. අපි සියලු දෙනාම ස්වාධීන විදියට මේ මැතිවරණයට මුහුණ දෙන්න මේ පසුබිම සදාගනිමු කියලා ඉල්ලමින් විශේෂයෙන්ම අද මේ අවස්ථාවක් ලබා දීම පිළිබඳ ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා.